අතුරේ රත්නසාමීන් වහන්සේ ඉක්මන් කරන්න අපි හැමෝටම.
ගරු කථානායක තුමනි, අදම 27.2 යටතේ අසනු ලබන්නේ ශ්‍රී ලංකාවේ දැනට කැෂිනෝ නැත්නම් සූදු බලපත්‍ර හතරක් ලංකාවේ තියෙනවා. ඒ බලපත්‍ර හතරට අමතරව තවත් බලපත්‍ර හතරක් දීමට කටයුතු කරන බව දැනගන්නට ලැබී තියෙනවා. ඊට අදාළ පත්‍රිකා මා ළඟ තියෙනවා. ගරු කථානායකතුමනි, මා අවධානය යොමු කරන්නේ රටේ සංවර්ධනයේ මිනිසුන්ට කන නැති යුගයක ආණ්ඩුව අරන් තියෙන්නේ තවත් කැෂිනෝ රට තුල ව්‍යාප්ත කරන්න. ඊට අදාළ ප්‍රශ්නේ මම අහන්නේ, ඉතින් මා කියන්න කැමති, අපේ රට අපි දන්නවා වේලක් කාලා වේලක් ජීවත් වෙන්න බැරි වාතාවරණයකට අද පත් වෙලා තියෙනවා. දරුවන්ට කැමට කිදෙලා අම්මලා බඩගින්න ඉන්න තත්වයකට රට පත් වෙලා තියෙනවා. සාමාන්‍ය මිනිසුන්ට ඉදිරියදා අවශ්‍ය කරන සෑම භාණ්ඩයක්ම තුන් ගුණයකට වඩාද ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙවැනි වාතාවරණයක් තුළ අපි ගෙවා ගත නොහැකි ණය උගුලකට මුළු රටම අහු වෙලා තියෙනවා. එම ණය උගුලෙන් අපි ගොඩ එන්න පුළුවන් වෙන්නේ දැවැන්ත ජනතා සහයෝගිතාවයක්, මහජන පිබිදීමක් එක්ක. එහෙත් රජයේ කරමින් සිටින්නේ කුමක්ද? ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ස්ථාන විදේශිකයන්ට පවරීම, ලාභ ලබන රාජ්‍ය ආයතන පවා විකිණීමට සැලසුම් කිරීම. මේ අතර රට පුරා කැසිනෝ සූදු පොළවල් ඇති කිරීමට සැලසුම් කර ඇත. කැසිනෝ ඇතුළු විවිධ නම් වලින් හඳුන්වන සූදු වර්ග ගණනාවක් මේ අනුව ඇති කිරීමට කටයුතු යොදමින් පවතින බව වාර්තා වෙනවා. මහනුවර දළදා හාමුදුරුවොත් ඇඳගෙන කැසිනෝත් ගහලා එන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. යාපනය, කොළඹ යන ස්ථානවල මෙම සූදු ඇති කිරීමට සාකච්ඡා වෙමින් පවතින බව තමයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම රටක මෙවැනි සූදු ඇති වූ පසු ඒ සමග මාෆියා කල්ලි, කළු සල්ලි, පාතාලය, ගණිකා මඩම්, මිනිමරු, පාතාලය බලවත් වීම, මහා පරිමාණ අපරාධ ඇති වෙන බව ලෝකයේ මෙවැනි කැෂිනෝ පාලනයකින් තොරව ඇති කරපු ඇමරිකාවේ පටන් අප්‍රිකානු මහද්වීපයේ දක්වාම ආසියා පුරාමත් මේක දැක ගන්න පුළුවන්. යම් යම් රටවල පවතින තදබල නීති යටතේ මෙම සූදු පොළවල් පාලනයකින් යුතුව පවත්වාගෙන ගියත් බොහෝ රටවල මිනිමැරු, පාතාල, මාෆියා බලවත් වී මෙම පාතාල කල්ලි මගින් රාජ්‍යයන් මෙහෙවන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ වන විට දැනගන්න ලැබී ඇති ආකාරයට පහත් සඳහන් සූදු හා සූදු පොළවල් ආරම්භ කිරීමට නියමිතව තියෙනවා. ඒ අනුව නෙළුම් පොකුණ සාමාන්‍යයෙන් ලෝකේ මෙවැනි මහජනයා ගැවසෙන තැනක අපි නෙළුම් පොකුණ හැදී සූදු පොළවල් පවත්වන්නද? එතන දැන් සූදු පොළක් සඳහා අවසර ලබා දීලා තියෙනවා. ඒකට බලපත්‍ර නිකුත් කරලා තියෙනවා. තවත් ප්‍රසිද්ධ ස්ථාන ගණනාවක සූදු පොළවල් ආරම්භ කිරීම සඳහා බලපත්‍ර අනුමැතිය ලබා දී ඇති බව දැනගන්නට තියෙනවා. මෙම සූදු පොළවල් ඇති කිරීමෙන් රජයේ බලාපොරොත්තු වන්නේ මම අහන්න කැමති කුමන ආකාරයේ සංවර්ධනයක්ද? මොකද්ද මේ අරමුදේ ගොඩ යන්න පුළුවන්ද මේ කැෂිනෝ වලින්? ඉතින් ජාතික නායකයෝ, දේශප්‍රේමීත්වයේ ගලන මේ මන්ත්‍රීවරු, අනිත් අය මේ කැබිනට් මණ්ඩලයේ මේ ගැන දැනුවත්ද කියලා මම දන්නේ නැහැ. මෙම අරමුදේට විසඳුමක් ලෙස සූදු පොළවල් ඇති කිරීම රජයේ පිළිගන්නවද? නෙළුම් පොකුණ වැනි විශාල ලෙස ජනයා ගැවසෙන ස්ථානවල සූදු පොළවල් ඇති කිරීම රට විශාල අනතුරකට ලක්වීම බව රජයේ පිළිගන්නවද? මෙම සූදු පොළවල් සඳහා අනුමැතිය දුන් ඉන්දියානු ජාතිකයාගේ නම කුමක්ද? ඔහුගේ රට කුමක්ද? ඔහුගේ ලිපිණිය කවරේද? චීන ජාතිකයාගේ නම සහ ඔහුගේ වත්කම් කවරේද? මෙම අනුමැතිය දුන් සූදුකාරයන් දෙදෙනා රටට ගෙන එන ආයෝජන මොනවාද? සූදුවෙන් උපයාගත් මුදල් පිටරට ඇදී යන බව රජයේ පිළිගන්නවාද? මහනුවර, යාපනය, කොළඹ වැනි ස්ථානවල මෙම සූදු පොළ ඇති කිරීමට රජය විසින් කටයුතු කරනු ලබන්නේද? මේ පිළිබඳව ගරු කථානායකතුමනි අද උත්තරයක් ලබා දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. රට අන්තිම හුස්ම ගන්න බැරි තත්ත්වයට වැටලෙනිද්දී ආණ්ඩුව දැන් රටේ මම ගරු කථානායකතුමනි කීප දෙනෙක්ගෙන් ඇහුවා මේ අවුරුද්ද ජනාධිපතිවරණයක් තියෙන එකට සල්ලි හොයන්න මේ සූදු පොළවල් සඳහා අවසර දුන්නයි කියලා තමයි දැනගන්න තියෙන්නේ. මම අහන්න කැමති මුදල් ඇමතිවරය වෙනුවෙන් පාර්ලිමේන්තු කවුරු හරි තියෙන වග කියන මා ඉල්ල හිටනවා අද උත්තරයක් ලබා දෙන්න කියලා. බොහොම ස්තුතියි.
ගරු කථානායකතුමනි, පූජ්‍ය අත්‍රලී රතන හිමියන්ගේ ප්‍රශ්නයට පිළිතුර, කැෂිනෝ ව්‍යාපාර නියාමනය කිරීම සඳහා 2010 අංක 17 දරන කැෂිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත හඳුන්වා දුන් නමුත් කැෂිනෝ ව්‍යාපාර කිසිදු පැහැදිලි නියාමනයකින් තොරව පැවතුනා. කිසිදු නියාමනයක් තිබුණේ නැහැ මේ 2010 පනත ක්‍රියාත්මක වුණාට. 2010 අංක 17 දරන කැෂිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ නිකුත් කරන ලද කැෂිනෝ බලපත්‍ර ලබා දීමේ නියෝග 2022/8/31 දී නැති අංක 2295/10 දරන ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කර ඇත. මේ ගැසට් පත්‍රයෙන් තමයි 2010 පනතාවට යම් ආකාරයකට නියාමනයක් සිද්ධ වුණේ 2022/31 ගැසට් පත්‍රයේ. ඒ සඳහා වඩාත් දැඩි අධීක්ෂණයක් හා නියාමන බලතල සහිත ආයතනයක් සඳහා අවශ්‍ය නීතිමය කටයුතු මේ වෙනුවට සිදුමින් පවතිනවා. ඒක මුදල් කාර්ක සභාවෙත් පූර්ණ අධීක්ෂණය මතයි මේ නියාමන ආයතන පිහිටවීම සඳහා කටයුතු කරමින් පවතින්නේ. කෙසේ වුවත් ප්‍රථම වතාවට පවත්නා කැෂිනෝ ව්‍යාපාර සඳහා ලියාපදිංචි ගාස්තුවක් අය කර බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් තුළින් නියාමනයක් ඇරඹුණේ පසුගිය වසරේදීය. එම බලපත්‍ර ගාස්තුව රුපියල් මිලියන 500ක්. නැවත වසර 5කට වරක් රුපියල් මිලියන 500ක් ගෙවා බලපත්‍රය අලුත් කළ යුතුය. මේ නව බලපත්‍රය සඳහා තවදුරටත් වැඩි කිරීමට අදහසක් ඇත. මේ නිකම්ම තිබුණු කැසිනෝ ශාලා වලින් ගරු කතානායකතුමනි ලියාපදිංචි ගාස්තුවක් හැටියට කෝටි 50ක් අපි ගත්තා ගිය අවුරුද්දේ. අවුරුදු 5කට. තවත් අවුරුදු 5කින් ආයෙත් ඒ කෝටි 50ක් ඔවුන් ගෙවන්න අවශ්‍යයි. ඒ වගේම අලුතෙන් නිකුත් කරනවා නම් අපි කෝටි 50ටත් වැඩි මුදලකට යන්න බලාපොරොත්තු වෙනවා. එමෙන්ම උපරිම බදු මුදලක් අය කිරීමට කටයුතු කරන්නේ වර්තමානයේදී. රුපියල් මිලියන 200ක් ප්‍රවති වාර්ෂික ගාස්තුව රුපියල් මිලියන 500ක් දක්වා වැඩි කරන ලදී. වසරකට තිබුණ ගාස්තුවක් රුපියල් කෝටි 20ක්. ඒක අපි කෝටි 50ක් හැටියට දැන් අය කරනවා. එදිනදා දළ එකතුව මත බද්ද ලෙස පිරිවැටුම මත රුපියල් 115ක් අය කරනවා. ඒ කියන්නේ ඔවුන්ගේ පිරිවැටුමෙන් මුළු ආදායමිනුත් අපි 115ක් මේ කැෂිනෝ ශාලා වලින් ගන්නවා. මේ මාසේ මුළු පිරිවැටුම ඊළඟ මාසේ 20 වෙනකොට 115ක් රජයට ගෙවන්න අවශ්‍යයි. ශ්‍රී ලංකා පුරවැසියෝ කැසිනෝ ශාලාවකට ඇතුළු වන්නේ නම් ඇමරිකානු ඩොලර් 50ක් ආසන්න වශයෙන් රුපියල් 16,350ක් ඇතුළු වීමේදී රජයේ ගාස්තුවක් ඔහු ගෙවන්න ඕනේ. ඔවුන් මන්දෝත්සාහය කරන ශ්‍රී ලාංකිකයා මේකට යන එක නවත්තන්න තමයි නීතිය ගෙනත් තියෙන්නේ. ඒ ඉදිරියේදී ක්‍රමිකව ඇමරිකානු ඩොලර් 200ක් දක්වා ඉහළ දැමීමට සැලසුම් කරත. අවුරුදු 3කදී අපි මේක ශ්‍රී ලාංකිකයේ කැෂිනෝ ශාලාවකට යනවා නම් ඇමරිකානු ඩොලර් 200ක් ඔහු ගෙවන්න විදිහට නීති සම්පාදනය කරමින් යන්නේ ගරු කතානායකතුමනි. එහි අරමුණ හැකිතරම් කැෂිනෝ ක්‍රීඩාව විදේශිකයන්ට පමණක් සීමා කිරීමයි. ඊට අමතරව කැෂිනෝ ව්‍යාපාරයේ ලාභයෙන් 40%ක ආදායම් බද්ධතාය කරනවා. මේ සියල්ලට පස්සේ කැෂිනෝ ශාලාවක ලාභය මත නැවතත් අපි 40%ක් බද්ධක් අය කරනවා. රාජ්‍ය ආදායමට මේ සියල්ල අපි උපරිම විදිහට මේ ශාලාවලින් ගන්නවා. ඒ අනුව ඉල්ලුම් පත්‍ර 10ක් ඉදිරිපත් ව ඇති අතර ඒවා දැනට අදාළ ක්‍රියාවලියේ විවිධ අධ්‍යයනවල පවතී. එනමුදු දැනට එකදු බලපත්‍රයක් හෝ අලුතුන් ලබා දී නැත. මේකේ අදහස නැහැ මේ 10ම ලබා දෙනවා කියලා. මේවා ඉතාම සුවිශාල ස්වාබැරිම් රාශියක් ගිහිල්ලා අධ්‍යයන රාශියක් කරුණු ඉදිරිපත් කිරීමෙන් පස්සේ තමයි බලපත්‍රයක් ලැබෙන්නේ. හැබැයි දැනට මේ අවුරුදු ගානක් තිස්සේ ක්‍රියාත්මක වෙච්ච බලපත්‍ර හතර ඇරුණකොට කිසිදු බලපත්‍රයක් අපි දැනට අලුතෙන් දීලා නැහැ. ගරු කතානායකතුමනි විවිධ අධ්‍යයනවල මේක තියෙනවා. කැසිනෝ ව්‍යාපාරය තුළින් නව ආයෝජන මෙන්ම සංචාරක ආකර්ෂණයක්ද බලාපොරොත්තු වේ. කැසිනෝ සඳහාම අපරටෙන් සැලකිය යුතු සංචාරකයන් පිරිසක්ද සිටි ඇතුළත් වීමේ බදු තවදුරටත් ඉහළ දැමීම තුළින් දේශීය සහභාගිත්වය වඩාත් දැඩි ලෙස සීමා කිරීමට බලාපොරොත්තු වේ. බොහොම ස්තුතියි.
තුමා කියන්න දෙයක් නැහැ ඕක. ඇක්ට් එක පාස් කරේ පාර්ලිමේන්තුවෙන් ඒකට අපි ඒක දන්න ඒවනේ අපි අහලා තියෙන ප්‍රශ්න. ඔබතුමා කිව්වා කිසිම එකකට අවසර දීලා නැහැ කියලා. දැන් මෙතන තියෙනවා මේ මොකද්ද මේ තියෙන්නේ? රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව. මේකෙන් කියලා තියෙනවා ඒ නම විස්තරේ. මේ නෙළුම් කුළුණේ කියලා තියෙනවා. මොකද්ද මේ කියන්නේ? මේ තියෙන කොළ එකක් ගරු කතා නැහැ කතුනේ. දිනය තවත් 11 December 2023 ගිය මාසේ. මොකද්ද මේ කියන්නේ මේ මිනිස්සයා? ඊළඟට දෙවැනි එක කැෂිනෝ ස්ථාන කීයද? මේක මට මේ ඉංග්‍රීසි වචන මට කියවන්නත් බෑ. ඇන්ඩ්‍රා ඔක්කොම 20, 30, 50, 60, 4, 4, 6 ඒ කියන්නේ කැෂිනෝ මේස 100කට කැෂිනෝ සහ ඒ වගේ සූදු ක්‍රීඩා 50කට 100කට වැඩිය මේකේ හඳුන්ලා තියෙනවා. ඒ කොළෙත් අමාත්‍යංශයෙන් නිකුත් කරපු කොළයක්. ඒකත් මම හෑන්ඩ්සාඩ් ගත කරන්න පොඩි නිසා මම හෑන්ඩ්සාඩ් ගත කිරීම ඉදිරිපත් කරන අපේ මැති අමතුරුන්ට කියව ගන්න පුළුවන්. ඊළඟට ඇප්ලිකේෂන් ෆෝ කැගස්ට්‍රේෂන් ඔෆ් අ කම්පැනි ඒක ප්‍රයිවට් ලිමිටඩ් එකක්. ඒකටත් දීලා තිනවා Golden Island Hospitality Private Limited. ලස්සන ළම. රත්තරන් දූපතේ පෞද්ගලික මේ කම්පැනි එකට මේ ලයිසන්ස් සඳහා අවසර දීලා තිනවා. මේ තියෙන්නේ ඒකට දීපු මේ රජයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපදේ දෙපාර්තමේන්තුව. මම ඒක සැන්සඩ් ගත කරන කරු කතා නායකතුමනි. අපි අහන්නේ කැසිනෝ මේ මේ ඔබතුමාගෙන් අහන්නේ මේ කැසිනෝ එකේ විස්තර නෙවෙයි අහන්නේ. තවත් ලයිසන් හතරකට දුන්නද නැද්ද? මහනුවර පවත්වන්න කතා කරලා තියෙනවද නැද්ද? යාපනයේ දාන්න. යාපනයේ සමාජ සාධාරණත්වයක නෙවෙයි කැසිනෝ එකක් දාන්න යන්නේ. මරු.
ඔව් එමෙතු කතානායකතුමනි. මම පැහැදිලිව කිව්වේ ඉල්ලුම් පත්‍ර 10ක් නිකුත් කරලා තියෙනවා. ඒවා විවිධ අධ්‍යයනවල වල තියෙනවා. 10ක් නිකුත් කිරීමේ ලබා දීම නෙවෙයි. අපි කැසිනෝ බලපත්‍ර එකක්වත් මේ වෙනකොට ලබා දීලා නැහැ. විවිධ අධ්‍යයන වල ඒක තියෙනවා. දැන් උන්වහන්සේ කතා කරන්නේ විවිධ අධ්‍යයන වල තියෙන ඒවා. හැබැයි මතක තියාගන්න ඕනේ කරු කතානායකතුමනි, මේ නොමිලේම හොරට කරපු ව්‍යාපාරය අද අපි නියාමනය කරලා තියෙනවා. මේ රටේ අපි අද බදු ගැන කතා කරනවා. මේ වැට් ගහන්න එපා කියනවා. හැබැයි විදේශී සංචාරකයන්ගෙන් බද්දක් අය කරලා කැෂිනෝ ව්‍යාපාරය කරනකොට අපි ආපහු ඇවිල්ලා කතා කරනවා මේ මේ බද්ද අය කරන්න එපා කියලා. ඇයි ආපහු වෙන ආවේ අපේ ජනතාවගේ වැට් බද්ද වැඩි කරන්නද කියන්නේ? ඒ නිසා මේ සැබෑවට මේ සැබෑවත් එක්ක ගමන් කිරීම පිළිබඳව අපිට ලොකු ප්‍රශ්නයක්. හැබැයි දාමත් මේ සාම්ප්‍රදායික විරෝධතාවයත් එක්ක මේ රට වලපල්ලට ගියා. අදත් වෙන්නේ ඒක නිසා. මෙන්න මේක අපි අවබෝධ කරගත යුතුයි ගරු කතානායකතුමනි. අපි මේ රටේ මිනිස්සු නෙමෙයි කැසිනෝ ශාලාවට යවන්න බලාපොරොත්තු වෙන්නේ. ඔවුන් හැකි තරම්ම ධෛර්යමත් කරලා මේ සංචාරකයන්ගෙන් මේ ආදායම ලබා ගන්න. ඉතින් මේවත් වැරදි නම් මේ රට ඉදිරියට යන්න අපහසුයි ගරු කතානායකතුමනි.
හරි. ඒ ප්‍රශ්නේ ඉතින් අවසන්යි. ඔව්.
කිනෝ මහනුවරට ගියේ මේ කැසිනෝ මහනුවරට ගේන්න එපා කියලා මම ගර්වබෙතුමාගේ ඉල්ලීමක් කරනවා.
ඒක මෙතුමා කල්පනා කරා.
විශේෂයෙන්ම පූජනීය නගර මහනුවර, ඒ වගේම සිරිපාද, ඒ වගේම අනුරාධපුරය මේ ප්‍රදේශ බේරලා කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
හරි. ඔව් සබ්
විදේශිකයන් දෙන්නෙකුට බලපත්‍ර නිකුත් කරලා තියෙනවා. ඒකේ අදීර පහු කරලා තියෙන්නේ මේ තියෙන මුදල් අමාත්‍යාංශයේ ලියුම. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව. අය දෙන්න කවුද දෙන්නගේ නම අනේ අහලා තින්නේ අපි. ඔබතුමා බලපත්‍ර නිකුත් කරපු දෙන්නගේ නම් දෙක කියන්නේ. බැල් වටාරක් නැතුව.
එක දැන් මේ ප්‍රශ්නේට කාලය ගත වෙලා වැඩි. මොකද ඔබතුමාගේ ප්‍රශ්නේ?
මම රාජ්‍ය මුදල් ඇමතුමයි.
ඔව්.
ගරු කතානායකතුමා ස්තුතියි රාජ්‍ය මුදල් ඇමතුමනි. බැවිලි කර්මාන්තයේ 2021 ඉඳලා පරිපාලක සභාවෙන් රුපියල් 1000ක පඩියක් තීරණය කරා. ඒ පඩිය තමයි තාම වෙනතුරු මේ තම්කරුවන්ට ගෙවන්නේ. පෞගිය කාලයේ කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එක පරිපාලක සභාව ඊට පස්සේ ෆෝමියුලා එක ඊට පස්සේ ජනාධිපතිතුමා ආවම 1700 කියන එහෙම දිගට කතා කරගෙන යනවා. ඊයේත් සාකච්ඡාවක් කරලා තියෙනවා. අද වෙනකොට ඔබතුමා දන්නවා මිල ගණන් 3 ගුණයකින් වැඩි වෙලා තියෙන්නේ. මේ වියදම වැඩි වෙලා තියෙනවා. ජනතාව ජීවත් වෙන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. මම පොඩි පැහැදිලි කිරීමක් කරනවද මේ පඩිය පිළිබඳව ඔබතුමාලාගේ තියෙන රජයේ තියෙන ස්ථාවරය මොකද්ද ගන්න පියවර මොකද්ද කියන්නේ?
කාරණාව මේ ජනාධිපතිතුමා ඉතාම මේ ගැඹුරින් මේ මැදිහත් වුණු කරුණක් තමයි වතු සේවකයන්ගේ දෛනික වැටුප වැඩි කිරීම. ඒ නිසා එතුමා මේ වතු සමාගම් සියල්ල කැඳවලා ඔවුන්ට පැහැදිලිව කිව්වා 1700ක වැටුපක් ඉල්ලනවා. ඔබලාට ආයේ උපරිම ප්‍රමාණය කියන්න කියලා ගරු කම්කරු ඇමතුමාට පැවරුවා. ඒක ඉතා ඉක්මනින් සාකච්ඡා කරලා උපරිම ආයේ තන පිළිබඳ අදහස ලබා දෙන්න. ඒ නිසා මම හිතන්නේ රාජ්‍ය නායකයේ ඍජුව වතු කම්කරුවාගේ වැටුප වැඩි කිරීමට මැදිහත් වුණු පළවෙනි අවස්ථාව. අපිට ඉතා ඉක්මනින් පුළුවන් වේවි ඒ කටයුත්තට යන්න. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ රාජ්‍ය වැවිලි සමාගම් සතු ඉඩම් අපි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ප්‍රතිහුවගත කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා ලබන කැබිනට් එකට යන්නේ. එතෙන්දී විශේෂම කියන්න අවශ්‍යයි රුපියල් බිලියන 4කට වැඩි හිග EPF සහ ETF සේවක භාරකාර අරමුදල සහ සේවක අර්ථසාධ අරමුදලේ හිගයන් ප්‍රමාණයක් තියෙනවා. මේක නිතර කතා වෙන නිසා ගරු කතානායකතුමනි මම කියන්නේ අපි කිසිසේත්ම ඒ හිගයන් ගෙවන්නේ නැතුව මේ ප්‍රතිවගත කරන්නට යන්නේ නැහැ. ඒ නිසා අපි ඊළඟ කැබිනට් පත්‍රිකාව සෝදානම් කරගෙන යනවා. ජනාධිපතිතුමා එකඟ වුණා භාණ්ඩාගාරයේ මුදලින් මේ හිග සේවක අර්ථසාධක සහ භාරකාර මුදල් ගෙව්වයන් පස්සේ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිව්‍යුහගත කරන්නට යන්න. මේ කාරණා දෙකම ඔබතුමාටත් අදාළ නිසායි මම ප්‍රකාශ කළේ.
හරි, බොහොම ස්තුතියි. සභාවේකද
හැම වෙලාවෙම විවාද දෙකක්
සභානායකතුමා කැම වෙලා විවාදයට එකතු කරන්න එක කැමති
දරු හරි එක
ප්‍රධාන පණක්කෙටු ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී සභානායකතුමා අධිකරණ ඇමතුමා ඉදිරිපත් කරනවා.
අධිකරණ ඇමතුමා
ගරු කතානායකතුමනි, ත්‍රස්ත විරෝධී පනත මම ඉදිරිපත් කරනවා.
ත්‍රස්ත විරෝධී පනත ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටතදී සිදු කරනු ලබන ත්‍රස්තවාදී ක්‍රියාවලින්, ත්‍රස්තවාදය ආශ්‍රිත වෙනත් වැරදිවලින් සහ ත්‍රස්තවාදය පිළිබඳ වරද සංස්ථාපනය වන ඇතැම් නිශ්චිතව දක්වනු ලබන ක්‍රියාවලින් ලංකාවේ ජාතික ආරක්ෂාව සහ ශ්‍රී ලංකාවේ ජනතාව ආරක්ෂා කිරීම සඳහාද ශ්‍රී ලංකාවෙන් පිටත ත්‍රස්තවාදය සඳහා සූදානම් වීමට ශ්‍රී ලංකාවේ භූමිය සහයි ජනතාවගේ භාවිත කිරීම වැළැක්වීම සඳහාද ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ ත්‍රස්තවාදය ආශ්‍රිත වෙනත් යම් වරදක් සිදු කර ඇත්තා වූ යම් තැනැත්තෙකු අනාවරණය කර ගැනීම, හඳුනා ගැනීම, ග්‍රහණය කර ගැනීම, සිරභාරයට ගැනීම, රඳවා තැබීම, පරීක්ෂණ පැවැත්වීම, නඩු පැවරීම සහ දඬුවම් ලබා දීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද 1979 අංක 48 දරන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත ඉවත් කිරීම සඳහාද ඊට සම්බන්ධ හෝ ආනුෂාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම් පතකි.
දෙවෙනිවර කියෙම කවදාද?
පෙටදිනේ.
සභානායකතුමා අංක 2.
ගරු කතානායකතුමනි, න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල අංක 7 දරන විෂය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවරණීය විස්තර විධාන වලින් ඉදහස් විය යුතුය.
සභාවේකද?
ආයි
අංක 3.
අංක 3 රට තුළ සීග්‍රස පැතිරීමෙන් පවතින මද්‍රව්‍ය උදුර වහා පාලනයකට මුළු පුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳ කරුණු සොයාබල ඒ පිළිබඳ නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාව
සභාවේ
කාලසීමාව පාර්ලිමේන්තු ස්ථාවරණික 102 ප්‍රකාරව එකී කාර්යක සභාවට ලබා දී කාලසීමාව 2024 අප්‍රේල් මාස 27 වෙනි දක්වා දීර්ඝ කළ යුතුය.
සභාවේකද?
හායි
යෝජනා පිළිබඳ දැනුම් දීම අංක අධිකරණ ඇමතුමා.
අධිකරණ ඇමතුමා
එකේ කතානායකතුමනි, අද අංක 1, 2, 3, 4, 5, 6 පනත් කෙටුම් පත් මම ඉදිරිපත් කරනවා.
හරි, ඔබතුමා කතා කරන්න.
ගරු කතානායකතුමනි, අද දිනේදී අපි පනත් කෙටුම් පත් 6 ඉදිරිපත් කරලා තිබෙනවා.
Order please, Deputy Speaker will take the channel.
ගරු අමාත්‍යතුමා, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින අපි ඉදිරිපත් කරනු ලබන මේ 56 පළවෙනි එක විදිහට අධිකරණයකට හෝ විනිශ්චය අධිකාරියකට හෝ වෙනත් ආයතනයකට අපහාස කිරීම සම්බන්ධව හඳුන්වා දෙන නීතියක් තමයි මුලින්ම ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ පනත අපි ඉදිරිපත් කරේ, මේ කෙටුම්පත් කරේ විශේෂ හේතු ගණනාවක් නිසා. Honorable Deputy Speaker, that there are certain provisions in the Criminal Procedure Code as well as in the Civil Procedure Code with regard to the contempt of court and the procedure, the punishment as to how that kind of charges to be dealt with. But when it comes to the superior courts, the Court of Appeal and the Supreme Court, the contempt of court power had been granted, conferred on the courts, but the certain particular procedure and the particular sentence has not been specifically introduced in the law. And therefore that there was a lacuna in law, we wanted to fill this gap. This had been discussed for a long period, I think more than 15 to 20 years, but still that we could not bring the law here. Now that we have brought the bill, which had been challenged by certain parties in the Supreme Court, and the Supreme Court also has made a determination. And we will take into consideration certain guidance that had been given in the judgment of the determination of the Supreme Court. Garun katana ek tumani deng yanu api idripat karala panate adhikaranayata apahasayak kenu kumakda yanna pilibandawa metek artha nirupanayak thibune nathi nisa api eka pahadili comprehensive interpretation ekak definition ekak me panata magin idripat karanawa අධිකරණයට අපහාස කිරීමේ වරද සංස්ථාපනය වන්නේ කුමන අවස්ථාවන් වලදීද කියලා. ඒකම මෙහි අපි ප්‍රතිපාදන යොදලා තිබෙනවා. ඒ සම්බන්ධව චෝදනාවක් කරනු ලබන්නේ කෙසේද? ඒ සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත කුමක්ද? ඒ සම්බන්ධව නඩු විභාගයක් පැවැත්වීමේ ක්‍රියා පිළිවෙත කුමක්ද කියන ක්‍රියාපටිපාටිය මේ පනත මගින් හඳුන්වා දීලා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන්නු නිගමනයත් එක්ක අපි සංශෝධන ඉදිරිපත් කරලා තියෙනවා. මේ පනතේ අපි කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන්නේ. අත වශයෙන්ම මේ පනත් කෙටුම්පත නොවැම්බර් මාසයේ විවාදයට ගත්තා. නමුත් විපක්ෂය විසින් ඉල්ලීමක් කරා මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරලා වෙනත් දිනයක විවාදයට ගන්න ඕන කියලා අපි ඉල්ලීමට ඉඩ දුන්නා. ඒ අනුව තමයි මාස දෙකකට විතර පස්සේ නවතත් මේ පනත් කෙටුම්පත මේ ගරු සභාවට අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. අනිත් පනත තමයි recognition and enforcement of international settlement agreement resulting from mediation bill. සමතකරණය තුලින් ඇතිවන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීම සහ බලාත්මක කිරීම. අපි මෙම එක්සත් ජාතීන්ගේ සම්මුතිය මේ පිළිබඳව වූ එක්සත් ජාතීන්ගේ සම්මුතිය හෙවත් සිංගප්පූර් සම්මුතිය මහමණ්ඩලය විසින් එක්සත් ජාතීන්ගේ පිළි අරගෙන තියෙනවා 2018 දෙසැම්බර් මාසේ 20 වෙනිදා. එතකොට ශ්‍රී ලංකාව මේ පාර්ශ්වයක් විදිහට අත්සන් කරලා තියෙනවා 2019 අගෝස්තු මාසේ 7 වෙනිදා. එතකොට මෙහි රටේ ක්‍රියාත්මක වන දිනය විදිහට අපි පිළි අරගෙන තියෙනවා 2020 9 සැප්තැම්බර් 12 දිනේ. ඒ අනුව තමයි අවශ්‍ය නීතිය කෙටුම්පතක් විදිහට අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන මේක ඉතාමත්ම වැදගත් පනත් කෙටුම්පතක්. විශේෂයෙන්ම අපේ රටට විදේශීයන් ඇවිල්ලා කරනු ලබන ආයෝජන අධෛර්යමත් වෙනවා හුඟක් කලාවට අපේ තිබෙන අධිකරණ පද්ධතියේ ප්‍රමාදයන් නිසා. එතකොට මේ ප්‍රමාදයන් අවම කර ගැනීමටත් අධිකරණ පද්ධතිය පිළිබඳව විශ්වාසය ගොඩනැගීමටත් අපි විශාල උත්සාහයන් ගණනාවක් දරලා තියෙනවා. 1996 අලුතෙන් අපි බේරුම් කරන පනතක් සම්මත කරනු ලැබුවෙත් මේ හේතුව නිසාම තමයි. ඊළඟට අපි අලුතෙන් අධිකරණ ක්‍රමයක් ඉදිරිපත් කළා, වාණිජ මහා අධිකරණ කියලා. ඒක අපි එක අධිකරණයකින් පටන් ගත්තේ ඒ වකවානුවේ 1996 වත්තේ. දැන් මේ වන විට අධිකරණ හතරක් ක්‍රියාත්මක වෙනවා. තවත් පස්වෙනි වාණිජ මහා අධිකරණය අපි ලබන මාසෙදී ආරම්භ කරන්න මේ වෙනකොට කටයුතු යොදලා තියෙනවා. මේ සම්බන්ධව වාණිජ මහා අධිකරණයට එන නඩු සංඛ්‍යාව ඉතා විශාල ප්‍රමාණයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් අපි එය කළමනාකරණය කිරීම සඳහා අර රුපියල් මිලියන 40 තිබුණු වටිනාකම් සීමාවද මිලියන 100 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ අනුව වැඩි වටිනාකම් කමකින් යුත් නඩුවලට ප්‍රමුඛතාවය දීලා ඉතා ඉක්මනට අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම අපි ඩිජිටලයිස් සිස්ටම් එක කරලා මේ සෑහෙන දුරට ඔටෝමේෂන් එකක් කරලා තියෙනවා මේ වාණිජ මහාධිකරණවලට. ඒ අනුව නූතන තාක්ෂණයට අනුව පහසුකම් සපයලා තියෙනවා මේ නඩු කටයුතු ඉතා ඉක්මනට ඉවර කරන්න. අපි මේ සමතකරණය හුඟක් ධෛර්යමත් කරනවා මේ රට තුළ. ඒක ජාත්‍යන්තර වශයෙන් මේ ලෝකයේ සිදුවමින් පවතිනවා. ඒක නිසා මේ ජාත්‍යන්තර වශයෙන් සමත කරන ක්‍රියාවලිය තමයි මේ පනතෙන් ඉදිරිපත් කරලා තිබෙන්නේ. මේට අමතර ලෙස අපි දේශීය වශයෙන් ක්‍රියාත්මක වන සමත මණ්ඩල ක්‍රමය ශක්තිමත් කිරීමටත් පියවර අරගෙන තිබෙනවා. සමත මණ්ඩලයේ සංශෝධන පනතක් අපි ඉදිරිපත් කරලා තියෙනවා 1988 අංක 72 පනතේ. ඒ පනතේ තිබුණ බොහොමයක් අඩුපාඩුකම් ඉවත් කරලා ඒකට සමතමන් කොමිෂන් සභාවට සාමාජිකයන් පත්වෙන ක්‍රමය අපි අලුත් ක්‍රමයක් ඔවුන්ගේ සුදුසුකම් නිශ්චය කරලා මේ පනත් කෙටුම් පතේ ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ සමතකරණේ අපේ රටේ ඉතාමත් සාර්ථකව සිද්ධ වෙනවා. මේ පහුගිය අවුරුද්දේ ගත්තොත් 88,000ක් වගේ පැමිණිලි විභාග කරලා 65,000කට වැඩි ප්‍රමාණයක් සමතේ වෙලා තිබෙනවා. ඒකෙන් පෙන්නනවා 68% ප්‍රතිශතයක් සමත මණ්ඩලයට එනවා, ජනතාව සමත කරගන්නවා. ඒක නිසා අධිකරණයට ගිහිල්ලා දීර්ඝ කාලයක් ගත කිරීම, ඒ වගේම අධිකරණ ක්‍රියාවලිය තුළ විශාල වියදමක් දරන්නට සිදුවීම යන මේවා සියල්ල වළක්වා ගැනීමට මේකෙන් හැකියාව ලැබෙනවා. එතන මේක ලක්ෂ දෙකමාරේ සීමාවේ මූල්‍ය වටිනාකම තියෙද්දි අපි 2016 දී පමණ ලක්ෂ 5ක් දක්වා මේ මූල්‍ය සීමාව වැඩි කරා. ඒ අනුව විශාල ඉල්ලීම් සංඛ්‍යාවක් ආවා. ඒත් මෙහි සාර්ථකභාවය තිබෙන නිසා අපිට පේනවා 68%ක සමත සංඛ්‍යාවක්. අපි මෙම සංශෝධනය මගින් යෝජනා කරලා තියෙනවා ඒ ලක්ෂ 5 මූල්‍ය සීමාව ලක්ෂ 10 දක්වා වැඩි කරන්න කියලා. ඒ අනුව අධිකරණවල කුඩා සුළු වටිනාකම් තියෙන නඩු ගොඩවීම වළක්වා ගැනීමටත් අදාළ පාර්ශ්වයන්ට වියදමකින් තොරව කෙටිකාලීනව ඒගොල්ලන්ගේ ප්‍රශ්න निराකරණය කර ගැනීමටත් අවස්ථාව ලබා දීම තමයි මෙහි අරමුණ වෙන්නේ. ඊට අමතර ලෙස ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ඉදිරිපත් කරනවා Amendments to the Powers of Attorney Ordinance, Amendment to the Prevention of Frauds Ordinance, Amendments to the Notaries Ordinance. මේ නොතාරිස් ආඥා පනතට, ඇටර්නි බලපත්‍ර ආඥා පනතට, වංචා වැළැක්වීමේ ආඥා පනතට සංශෝධන මීට පෙරත් අපි ඉදිරිපත් කරා 2022. ඒවත් සැලකිල්ලට භාජනය කරලා තවත් මතුවෙච්ච ගැටලු පිළිබඳව අධ්‍යයනයක් කරලා තමයි මේ අද දින ඉදිරිපත් කරන සංශෝධන අපි ඉදිරිපත් කරන්නේ. මේවායේ තියෙන ප්‍රශ්න පිළිබඳව අධ්‍යයනය කරලා අපි වාර්තා කරන්න නිර්දේශ ලබා ගන්න ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගෙන් යුක්ත කමිටු දෙකක් පත් කරා. උපදේශක කමිටුවක් විදිහට ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන ජීජී අරුල් ප්‍රකාශ මහත්මයා, පිලිෂෙන් ප්‍රනාන්දු පුල්ලේ මහත්මයා, නිරෝධා කලන්සූරිය මහත්මිය, සිරන්ති ගුණවර්ධන මහත්මිය කියන ඒ කමිටුව පත් කරා. ඊට අමතර ලෙස ඒකේ අනුකමිටුවක් විදිහට තවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගේ කණ්ඩායමක් අපි පත් කළා. නීතිඥ ලසිත කණුවනාරච්චි මහත්මයා, සංජීව දසනායක මහත්මයා, රසික දිසානායක මහත්මයා, සනත් විජේවර්ධන මහත්මයා, විදුර රණවක මහත්මයා, චතුර ගල්හේන මහත්මයා, ජගත් හාල්පන්දිණිය මහත්මයා, චමත් ප්‍රනාන්දු මහත්මයා යන මේ විශේෂඥ කණ්ඩායම් යොදවලා තමයි අපි නිර්දේශ අරගෙන මේ සංශෝධන අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඇටර්නි බලපත්‍ර ආඥා පනතේ අපි හඳුනාගත්ත දුර්වලතාවයක් තිබුණා. මේ පනත් ඔක්කොම අවුරුදු 150ක් විතර පරණ පනත්. මේවා යාවත්කාලීන වෙලා නැහැ, අවුරුදු 100කින්වත්. ඒක නිසා තමයි මේ ගැටලු අපි හඳුනාගෙන නූතනයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීම, ඒ වගේම මේ පනත් වල තිබුණු අඩු ලුහුඩුකම් නිසා විශාල වශයෙන් අද රටේ නඩු ගොඩ ගැහිලා තියෙනවා. ඒ නඩු ගොඩ ගැහිලා තියෙන්නේ වංචනික ලේඛන, කූට ලේඛන සැකසීම නිසා. දේපල සම්බන්ධව, උරුම සම්බන්ධව, අන්තිම කැමැති පත්‍ර සම්බන්ධව විශාල වශයෙන් නඩු අද අධිකරණවල ගොඩ ගැහිලා තිබෙනවා. මේවා කූට ලේඛන විදිහට සකස් කරපු ඒවා නිසා. සමහර ඒවා මහේස්ත්‍රාත් අධිකරණවල අපරාධ නඩු විදිහට තියෙනවා, මහා අධිකරණවල අපරාධ නඩු විදිහට තිබෙනවා, ඒ වගේම දිසාධිකරණවල සිවිල් නඩු විදිහටත් විශාල නඩු සංඛ්‍යාවක් තිබෙනවා. ඉතින් මේවා වළක්වා ගැනීම සඳහා පියවර ගැනීම, මොකද මේවා දිගින් දිගටම යන්න ඉඩ දුන්නොත් මේ වගේ වංචා දූෂණ පෞද්ගලිකංශේ හුඟක් ජනතාව අසීරුතාවයට පත් වෙනවා. ඉතින් ඒවා වළක්වීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිපත්ති සම්පාදනය කිරීම අද කාලීන අවශ්‍යතාවයක්. ඇටර්නි බලපත්‍ර සම්බන්ධව ගත්තොත් බොහෝ වංචා දූෂණවලට ඇටර්නි බලපත්‍ර යොදාගෙන තිබෙනවා. එතකොට ඒවායේ ඇටර්නි බලපත්‍රවල කාල සීමාවක් මීට පෙර තිබුණේ නැහැ. අපි කාල සීමාවක් අවුරුදු 5කට දැන් සීමා කරලා දාලා තියෙනවා. ඒ වගේම ඇටර්නි බලපත්‍ර ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඇටර්නි බලපත්‍ර අවලංගු කිරීමේ නිශ්චිත ක්‍රමවේදයක් තිබුණේ නැහැ. අවිධිමත් ක්‍රමයක් තිබුණේ පුවත්පත්වල දැනුම් දීලා ඒවා අවලංගු කරන්න. නමුත් ඒවා නිසි පරිදි සිද්ධ කරන්නේ නැහැ. ඒවා අධීක්ෂණය කරන්න ක්‍රමවේදයක් නැහැ. දැන් මේ සංශෝධන මගින් ඒවා ක්‍රමානුකූලව සිදු කරන ආකාරය ඇටනි බලපත්‍රයක් කොහොමද කවුරු ඉදිරියේද අවලංගු කරන්න ඕන, කවුද ඒක සහතික කරන්න ඕන, දේශීය වශයෙන් අවලංගු කරනවා නම් ඒ ක්‍රමවේදය අපේ විදේශීය රාජතාන්ත්‍රික කාර්යාලයකදී තානාපති කාර්යාලයකදී කරනවා නම් කොහොමද ඒ කටයුත්ත කෙරෙන්න ඕන කියලා මෙහි ප්‍රතිපාදන අපි සම්පාදනය කරලා තිබෙනවා. ඒකම වංචා වැළැක්වීමේ ආඥා පනතේ නිරීක්ෂණය වුණා. තවත් පවතින අඩුපාඩුකම් කීපයක් අපි අඩුපාඩුකම් නිවැරදි කර ගැනීම සඳහාත් මෙම සංශෝධන මගින් බලාපොරොත්තු වෙනවා. ඒකම නොතාරිස් ආඥා පනත නොතාරිස් සමහර නොතාරිස්වරු කිසිදු වගකීමකින් තොරව තමන්ගේ වෘත්තියේ ගරුත්වයත් නොතක සමහර වැරදි ලිපි ලේඛන කූට ලේඛන සම්පාදනය කරන්න දායක වෙච්ච අවස්ථාවල් තිබෙනවා. ඒ නිසා ඒ නොතාරිස්වරුණු බොහෝ අවස්ථාවලදී චූදිතයන් වෙලා තිබෙනවා, දිසාධිකරණවල විත්තිකරුවන් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ සඳහා සමහර නොතාරිස්වරු පෙළඹෙන මේ නීතියේ තිබෙන දුර්වලතාවයන් නැත්තම් අඩුපාඩුකම් නිසා එනිසා ඒගොල්ලන්ගේ වගකීම නිසි පරිදි ඉටු කිරීම වගකීම ඒ උදවියට පවරන්නත් තවත් තාක්ෂණික වශයෙන් තිබෙන ගැටලු ගණනාවක් निराකරණය කිරීම සඳහා තමයි මේ පනත් කෙටුම්පත සංශෝධන පනත් කෙටුම්පත අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සම්බන්ධව මම ආරම්භයේදී විනාඩි 10කින් කරුණු ඉදිරිපත් කරා. මට විනාඩි 30ක කාල සීමාවේ අවශ්‍ය වුණොත් මතුවෙන ප්‍රශ්නවලට උත්තර දීම සඳහා ඉතිරි විනාඩි 20මම වෙන් කරගෙන මේ අවස්ථාවේදී මම මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බෞමසිතේ ගරු අමාත්‍යතුමා, ගරු ලක්ෂ්මන් කියලා, ගරු රෞපාකින් මැත්තමා,
මේ අධිකන අමාත්‍යතුමාගේ දැන් අද ඔබතුමා ඉදිරිපත් කරපු නව ත්‍රස්ත විරෝධී පනත, ඒකේ කලින් තිබුණු පනතට වඩා තියෙන වෙනස්කම් කිටියෙන් කියන්න පුළුවන්ද මොකද්ද? ඔකරි
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මෙතුමා අද තියෙන පනත නෙවෙයි, අපි පළවෙනි වර කියවන පනත ගැන යැහුවේ. ඒත් මම කෙටි උත්තරයක් දෙන්නම්. පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ දැඩි විවේචන තිබුණා. 2015 අපි ආරම්භ කරා ඒ වෙනුවට නව පනතක් ගේන්න, කවුන්ටර් ටෙරරිසම් ඇක්ට්. අපි තමුන්නාසල ඔක්කොම එකතු වෙලා එක කරේ. ඒක ශ්‍රේෂ්ඨාධික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකුත් දීලා තියෙනවා. කෙසේ නමුත් එවකට හිටපු ආණ්ඩුව එක ඉදිරියට ගෙනිය ගන්න බැරි වුණා. මම හිතන්නේ සර ඊස්ටර් සන්ඩේ ඇටැක් එකත් එක්ක ඒ කටයුතු එතනම නතර වෙලා තිබුණා. නැවත වතාවක් අපි 2022 මැයි මාසේ මේ පනත ඒ වෙනුවට අලුතෙන්ම පනතක් සම්පාදනය කරන කටයුතු කරා. ඒ පනත අපි පනතක් හදලා ගැසට් පත්‍රයේ පළ කරා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ඒ කරාට පස්සෙත් ඒ පනතේ හුඟක් තව අඩුපාඩු තියෙනවා කියලා මේ පිළිබඳව උනන්දුවක් දක්වන සංවිධාන සහ ජනතාව අපිට කරුණු ඉදිරිපත් කරා. අපි ඊට පස්සේ ඒක ඉවත් කරලා අලුතෙන් ඒ පනත තව වැඩිදුරටත් සංශෝධනය කරලා අලුත් පනතක් විදියට සම්පාදනය කරා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට අවුරුදු එකමාරකට වැඩි කාලයක් ගත වුණා මේකට. මොකද අදහස් ඉදිරිපත් කරන්න ආපු සියලු දෙනාටම අපි අහුම්කන් දුන්නා. විශේෂයෙන්ම කියන්න ඕන ගරු රෞෆකි මැතුමනි, මම පුවත්පත්වල මාධ්‍ය ප්‍රචාරණය කරා දවස් 3ක් වෙන් කරලා ලංකාවේ ඕනම කෙනෙකුට ඇවිල්ලා මේ පනත පිළිබඳව තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න කියලා. මන්දන මෙච්චර සාකච්ඡාවට භාජනය වෙච්ච පනතක් මේ පාර්ලිමේන්තුවේ නැතුව ඇති. ඒකම අපිට විදේශීය වශයෙන් අපේ සම්බන්ධතාවලට මේක ඉතාමත් වැදගත් වෙන පනතක් නිසා තානාපතිවරු මහකොමසාරිස්වරු මේ පිළිබඳව උනන්දුවක් දැක්වුවා. අපි සියලුම මේ රටේ ඉන්න තානාපතිලා මහකොමසාරිස්ලාට ආරාධනා කරලා විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ කටයුතු ඇමතිතුමත් මමත් මේ කරුණ සියල්ල පහදලා දුන්නට පස්සේ ඒ සියලු දෙනාගේම එකඟතාවය ලැබුණා. මේ වර්තමානයේ අපි ඉදිරිපත් කරපු පනත සුදුසුයි කියලා. ඒ අනුව තමයි ගැසට් කරලා නොවැම්බර් මාසේ අපි මේ පනත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වුණා. නමුත් අපිට ඉල්ලීම් ආවා ඒ කාල සීමාවේ අපි ඉදිරිපත් කරා නම් බොහෝ දුරට ඒ පිළිබඳව අභියෝගයට ලක් කරන පෙස්සන් අහන්න වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නිවාඩු කාලේ. දර නිවාඩු කාලයක විනිසුරුවරුන්ටත් ලොකු බාධාවක්. අනිත් පැත්තෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරු ඒ කාලේ වෙනකොට සාමාන්‍යයෙන් වෙනත් කටයුතු වල උන්ගේ විවේක කාලයට යොමු කර නොබියලා ඉන්නවා. ඒක නිසා අපි මේක ඇත්තටම හිතාමතා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රමාද කරා මේ පිළිබඳව අභියෝගයට ලක් කරන ඕන කෙනෙකුට වැඩි අවස්ථාවක් ලබා දෙන්න ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කරුණ ඉදිරිපත් කරන්න. මේකේ මූලික වශයෙන් ගරු රවුෆ් හකින් මැතිතුමනි අපි වෙනස්කම් කීපයක් කරලා තියෙනවා. At a glance that I can just explain some of these major changes. As you know that in terms of the Prevention of Terrorism Act, a court can convict a person on the basis of a confession statement, which is not recognized under the normal law of evidence, but under this particular piece of law, it was possible. That was the biggest, you know, the criticism that was posed against the act. Yes, that was there. Mummy, again, that I am comparing with the existing law. Pavatina Nitya Teka Mamakiyanne, Papocharane Mata, Chuditayan, Vardakaruan Kirime, Akiyawa, make a panathing, Ivat Kerala, Esam Bandavat, Samane Sakshi Nitya, Balapani Theatre Tamai, Adalati. Devanikarne Tamai, Arakshaka Amathiwarayata Tamai. දැන් පවතින නීතියේ බලතල තිබෙන්නේ රැඳවුන් නියෝග ඩිටෙන්ෂන් ඕඩර්ස් නිකුත් කරන්න. එතකොට මාස 3ක් දක්වා පුළුවන් තව දික් කරන්න පුළුවන් විදිහට තියෙනවා. එතකොට අපි අර කලින් පණතේදී යෝජනා වෙලා තිබුණා නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මේ බලය දෙන්න ඕන කියලා. අපි ඒ පිළිබඳවත් සලකා බලලා විචන සලකා බලලා තීන්දුවක් ගත්තා. ඒ බලය ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් නිලධාරියෙකුට දෙන්න ඒ අනුව ආරක්ෂක ලේකම්වරයාට තමයි මේ බලය තියෙන්නේ. එතකොට ඔහු සෑහීමකට පත් වෙනවා නම් පොලිස්පතිවරයා ඉදිරිපත් කරන කරුණු අනුව මාසයක කාලයක රැඳවුන් නියෝගයක් දෙන්නට පුළුවන්. මාසෙන් ඔබට යෙදික් කරන්න ඕන නම් මහේස්ත්‍රාත්තුමාගේ අනුමැතියට යටත්ව තමයි ඒක කරන්න පුළුවන්. ඒ අනුව අධිකරණ ක්‍රියාවලියට සියලු ක්‍රියාදාමයන් යටත් වන ආකාරයට තමයි තිබෙන්නේ. අර මුලදී ඩිටෙන්ෂන් ඕඩර් එක දුන්නත් ඒකත් මහේස්ත්‍රාත්තුමාට ඒක ඒ පිළිබඳව දැනුවත් කිරීමක් කරන්නත් ඕන. ඊට අමතරව මානහිමිකම් කොමිෂන් සභාවට බලය දීලා තියෙනවා මේ මේ උදවිය පිළිබඳව නිරීක්ෂණ කටයුතු කරන්නත්. තුන්වෙනි කාරණේ විදිහට ත්‍රස්තවාදී කියන එකට අර්ථ නිරූපණයක් තිබුණේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒක තමයි ලොකුම ප්‍රශ්න වෙලා තිබුණේ. එතකොට මේ ත්‍රස්තවාදී කුමක්ද කියන එකට ජාත්‍යන්තර වශයෙන් පිළිගත්ත ඩෙෆිනිෂන් එකක් අර්ථ නිරූපණයක් නැහැ. දැන් කරප්ෂන් ගත්තොත් there is a definition worldwide accepted as an international definition. There is no any definition which has been recognized as an international definition for terrorism. ඒ රටවල් තමන්ට කැමති විදිහට තමන්ගේ ආරක්ෂාවේ ප්‍රමාණය දන්නේ තමන්. ඒ අනුව ඒ රටවල් වලට ගැළපෙන ආකාරයට තමයි ඩෙෆිනිෂන් එක නැත්තම් අර්ථ නිරූපණය දීලා තියෙන්නේ. අපි මේ පනතේ අර්ථ නිරූපණය ඉදිරිපත් කරලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් තේරුම් ගැනීමට පහසු විදිහට මට මෙහෙම කියන්න පුළුවන්. මේ ඩෙෆිනිෂන් අර්ථ නිරූපණ ගත්තොත් දැන් මහා බ්‍රිතාන්‍යයේ තියෙනවා අර්ථ නිරූපණයක්. ඇමරිකාවේ තියෙන ඒගොල්ලන්ට ගැළපෙන එකක් ඉන්දියාවේ තියෙනවා. දල වශයෙන් ගත්තොත් අපේ මහා බ්‍රිතාන්‍යයේ තියෙන අර්ථ නිරූපණයට සෑහෙන දුරකට සමාන, එහෙත් මහා බ්‍රිතාන්‍යයේ තියෙන තරමට දරුණු නැති ආකාරයට ඉදිරිපත් කරලා තියෙන්නේ. මොකද එක කොටසක් අපි ඒකෙත් අයින් කරා. මහා බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත විරෝධී පනතේ තියෙන විදිහට ගත්තොත් ඕනෑම ඕගනයිස් ක්‍රයිම් සංවිධානාත්මක අපරාධයක් ත්‍රස්තවාදී අපරාධයක් විදිහට ඒකේ සලකන්න පුළුවන්. අපි ඒ කොටස අරගෙන නැහැ. අනිත් කොටස් මේකේ ඇතුළත් වෙලා තියෙනවා. කෙටියෙන් කියන්න පුළුවන් ඒ ටික. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. කරු ලක්ෂ්මන් කිරියල් මහත්තයා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක්.
කරු නියෝජක කතානායකතුමනි පුණ්‍ය ඇත්ත වශයෙන්ම මේ පනත්තරලට අපේ විරෝධතාවයක් නැහැ. කාලීන අවස්ථා අනුව ගිරාපු පනත් විශේෂයෙන්ම මම මතක් කරන්න කැමති මේ සමතකරණය තුළින් ඇතිවන්නා වූ අන්තර්ජාතික නිරෝකරණ ගිවිසුම් පිළිගැනීම සහ බලාත්මක කිරීමේ පනත කෙටුපත් මං හිතන්නේ මේක ඉතාමත් කාලීන අවස්ථා අවශ්‍යතාවයක්. අපේ සිංගප්පූරුවේ
ජාත්‍යන්තර කිසුව අසංකිරුවා. ඒ අසංකිරුවයෙන් පස්සේ ඒ එකගතා අපේ පාර්ලිමේන්තුවෙන් අනුමත කරන්න ඕන. මං හිතන්නේ ඒකයි අද සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම මේ කාරණාව සම්බන්ධයෙන් ගරු ඇමතිතුමාගේ අමාත්‍යාංශ නිලධාරීන් විශාල මහන්සියක් වුණා. ඒ වගේ විවිධ සංවිධාන මම විශේෂයෙන් මතක් කරන්න ඕන හිටපු අධිකරණ අමාත්‍යාංශ ලේකම්තුමිය ධාරා විජිතලක මැතිනිය විශාල සේවාවක් කෙරුවා. තීරයේ පිටිපස පුවත්පත්වල ලිපි ගණනාවක් ලියලා තිබ්බා. ඉතින් ඒ සියලු දෙනාටම අපේ ස්තුතිය පුද කරන්න ඕන. ඒ වගේම මේ අධිකරණ මිනිස් අධිකාරියට හෝ ආයතනයකට අපහාස කිරීම ඇත්ත වශයෙන්ම ගරු ඇමතිතුමත් පිළිගන්නේ ඇති. අධිකරණයට අපහාස කිරීම අපි පිළිගන්නේ නැහැ. නමුත් අද නූතන ලෝකේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කතා කරනකොට භාෂාවේ නිදහසත් ඒ හා සමානව උත්තරතරයි කියලා ජාත්‍යන්තර සම්මුතිය තියෙනවා. එතකොට භාෂාවේ නිදහස අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරනවා වගේම භාෂාවේ නිදහසත් වැදගත්. මොකද විනිශ්චයකාරවරු අපි දන්නවා පෘථග්ජන අය වැරදි සිද්ධ වෙනවා. ඒකයි අපැලදි කරන තියෙන්නේ. අපැලදි කරන තියෙන්නේ පහළ උසාවියලින් වැරදි තීන්දුව දෙන්න නිසා. ඉතින් අද භාෂාවේ නිදහස එක්සත් ජාතීන්ගේ සම්මුතිය අනුව භාෂාවේ නිදහස අධිකරණයට අපහාස කිරීම ගැන තක්සේරු කරනකොට භාෂාවේ නිදහසත් ඒට සම්බන්ධ වෙලා ඒ තක්සේරුවට ඇතුළත් කරන්න ඕන කියන මතය තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගන්න තියෙන්නේ. මම හොඳ උදාහරණයක් කියන්නම්. දැන් පසුගිය කාලේ ඉන්දියාවේ ගරු නියෝජ්‍ය කතාරාගතුමේ කොවිඩ් අර්බුද කාලේ ඉන්දියාවේ නීතිකයෙක් Facebook එකේ දැන්වීමක් දැම්මා. පින්තූරයක්. මොකද ඒ පින්තූරේ තියෙන්නේ ඉන්දියාවේ අග්‍රවිශ්වකාරතුමා මේ කොවිඩ් කාලේ මාස්ක් එකක් නැතුව මෝටර් සයිකලයක් පදිනවා. ඉතින් මේ විනිශ්චයකාරතුමාට එන්න කිව්වා අධිකරණයට අපහාස කෙරුවා කියලා. ඒ අධිකරණයේ හිටපු නීතිඥ මාත්‍ර ඔක්කොම පෙනී හිටියා 100ක් විතර. එතුමා වැරද්ද පිළිගත්තද? අන්තිමට නඩු ඇහුවයින් පස්සේ අධිකරණයේ උඩ රුපියලක් ගෙවන්න කිව්වා. රුපියලක්. ඔව් ඒක ගෙව්වෙත්ද? පස්සේ ਉਹ අභියාචනයක් දැම්මා. අභියාචනයෙන් ਉਹ නිදහසුද? ඉතින් ඒක පිළිගත්තේ අධිකරණයේ වෙන වැරදි. අතපසු වීම ගැන කතා කරන්න භාෂාවේ නිදහස යටතේ අයිතියක් තියෙනවා කියන එක තමයි එයින් අදහස් කෙරුවේ. ඉතින් මම ගරු ඇමතිතුමාට කියනවා මේ පනත හොඳයි. නමුත් අපි අධිකරණයට උපදෙස් දෙන්න බෑ. නමුත් විනිශ්චයකාරවරු මං හිතන්නේ හැමදාම මේ භාෂාවේ නිදහස ගැන තමන්ගේ සිත් තුළ තියාගන්න ඕනේ කියන පඩිවිඩිය මං මේ සභාවට දෙන්න කැමතියි. ඒ වගේම දැන් අධිකරණයට අපහාස කිරීම ගැන කියන පුළුල් ශේෂ්ත්‍යක් මේක. දැන් ඇත්ත වශයෙන්ම මට පේන විදිහට මේ අධිකරණයට විශාලම අපහාස කිරීම ආණ්ඩුව ගම් නියෝජ්‍ය කතානායකතුමනි. මොකද අධිකරණයෙන් කිව්ව පළාත් සභා පළාත් අධිකරණයෙන් කිව්ව පළාත් පාලන මැති වෙනවා තියන්න කියලා ගරු ඇමතිතුමා පළාත් පාලන නමුත් තිබ්බේ නැහැ. ඉතින් අධිකරණයේ තීන්දුව දීලා බලනකොට ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් කිව්ව මේ පළාත් පාලන මැති වෙනවා තියන්න කියලා තිබ්බේ නැහැ. එතකොට කවුද අධිකරණයට අපහාස කරලා තියෙන්නේ? ආණ්ඩුව. ඉතින් මේ වගේ දේවල් කර කර මේ වගේ පටත් ගියන එක මට නම් තේරුම් ගන්න බෑ. මොකද අපි අධිකරණයට ගරු කරනවා හදවතින්ම අපි ගරු කරන්න ඕන. ලෝකෙට පේන්නේ පටත් ගේනවා අධිකරණයට අපහාස කරන්න එපා කියලා. නමුත් ශ්‍රේෂ්ඨ අධිකරණයට තීන්දුවක් දුන්නාම පළාත් පාලන මැති වෙන තියන්න කියලා ආණ්ඩුව ඡන්ද තිබෙන්නේ සල්ලි නෑ කිව්වා. ඊට පස්සේ අපි දැම්මා අධිකරණයට අපහාස කිරීමේ නඩුවකුත්. ඒක තාම අවසන් වෙලා නැහැ. ඉතින් මං ගරු ඇමතිතුමාගේ ගහනවා මොකද්ද ඔබතුමාගේ අරමුණ මේ වගේ පරදක් ගේන්න? මොකද හදවතින්ම අපි අධිකරණයට ගරු කරන්නේ නැත්තම් ලෝකෙට පේන්නේ මේ වගේ පරදක් ගේනල වැඩක් නැහැ. එපමණක් නෙමෙයි අර ඉංග්‍රීසියෙන් කියනට ඇඩ් ඉන්සල්ට් ටු ඉන්ජරි නඩු තීන්දුව ක්‍රියාත්මක කෙරුවෙත් මේ පාර්ලිමේන්තුවේ නීතිඥ බාතයක් නැගිටිලා මේ නඩු තීන්දුව නිසා පළාත් පාලන මැතිවරණය තියන්න කියන නඩු තීන්දුව නිසා ඔහුගේ වරප්‍රසාද කඩ වුණා කිව්වා. කොහොමද අධිකරණ මැතිතුමා වරප්‍රසාද කඩ වෙන්නේ? පට්ටකේක තේරෙන්නේ කොහොමද මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයාගේ වරප්‍රසාද කඩ වෙන්නේ? හොඳයි මන්ත්‍රීවරයා ඉදිරිපත් කරවයි, එතුමා ඉදිරිපත් කරනවානේ. මොකද්ද මූලාසනයෙන් ගිරුවේ වරප්‍රසාද කමිටියේ ඇරියා. වරප්‍රසාද කමිටියේ ඇරිලා මේ විනිශ්චයකාරවරුන් බෑ කරන්න මේ කටයුත්ත කෙරුවේ. ඉතින් මම කියන්නේ ලෝකෙට පේන්නේ මේ වගේ පළත් ගෙරැල්ල වැඩක් නැහැ. අපි හදවතින්ම අධිකරණයට ගරු කරන්නේ නැත්තම් වචනේ පරිසමාප්තියෙන්ම අපි ගරු කිරීම තියෙන්න ඕන. අනිත් එක ඉතින් ඇත්ත වශයෙන්ම මේ පැත්තයි. එක්සත් ජාතික පක්ෂයේ හා පාලන ආණ්ඩුව හැමදාම අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් කටයුතු කරනවා. දැන් සමගි පෙරමුණයි පොහොට්ටුවයි හැමදාම අධිකරණයේ ස්වාධීනත්වයට අකුල් ඇලුවා. මම පිළිගන්න ඕනේ චන්ද්‍රිකා මැතිනි ඉන්න කාලේ අධිකරණයට යම් ගරු කිරීමක් තිබ්බා. ඉතිපේ තමයි දාහත්ටි විවත්ත සංසදනේ ගිරාවේ. එදා ජනතා විප්ලවය පෙරමුණේ උදව් ඇතිව පාර්ලිමේන්තුවේ සීල් දිනා මේකට සැදෙ දුන්නා. සීල් දිනා වගේම නමුත් එතුමිය ඉවත්වලෙන් පස්සේ ඊට පස්සේ ආපු පොදු ජන එක්සත් පෙරමුණ ආණ්ඩු චන්ද්‍රිකා මැතිනිගේ 18 ගිරාවා ඒක දුර්වල කරන්න 18 වෙනි විවත්ත සංසදනේ ගිරාවා. ඊට විවස්ථා දායක සභාව පිහිටවන්න අපේ රජයේ කාලේ අපි 19 ගෙනාවා. ආයි විවස්ථා දායක සභාව ශක්තිමත් කෙරුවා. මේ අය 20 සංශෝධනය ගෙනහැල්ලා 19 දුර්වල කෙරුවා. මොකක්ද උනේ? අවුරුදු 3ක් ගියා මුළු ලෝකෙම බැනුම් ඇහුවා.
කාලේ අවසන් වෙන කරුවන්ට
I take 3 minutes ලෝකෙම බැනුම් ඇහුවා. අන්තිමට අවුරුදු 3ක් ආණ්ඩුවට නැති වුණා. අවුරුදු 3ක් නාස්ති කළා. අවසාන වශයෙන් 21 වෙනි සංශෝධනය ගෙනාවා 19 අඩංගු කරුණුත් එක්ක. ඒ වගේ මේකට තමයි ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අග්‍රවිශකාර වරේක් ඉවත් කෙරුවේ. දැන් මේ අධිකරණයට අපහාස කරන්න එපා කියනවා. සිනාරි බණ්ඩාරනායක මැතිනිව ඉවත් කෙරුවේ කවුද? ඉතින් මේව කළා මේ ලෝකෙට පේන්න මේ වගේ පරද්ද ගේන එකෙන් තේරුමක් නැහැ කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ වගේම එතකොට
අවසන් කරන්න
මම කියලා කරනවා. අද ඇත්ත වශයෙන්ම මේ ඇමතිවරු කතා කරලා යනවා. නමුත් අද කී දෙනාද ඉන්නේ? එකයි ආණ්ඩුව පැත්තේ ඉන්නේ 1, 2, 3, 4, 5, 6, 7 අද්දෙරයි මන්ත්‍රීවරු එක ඇමතිවරයයි ඉන්නේ. ඉතින් ඒකනේ මම හැමදාම කියන්නේ මේ පාර්ලිමේන්තුව දා එක්ස්පයර් වෙලා මේක පිළුණු වෙලා ආණ්ඩුවටත් එපා වෙලා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ඇමතිවරුන්ටත් එපා වෙලා නැග අපි ආහල ප්‍රශ්නවලට උත්තර දෙන්න කවුරුවත් නැහැ. අධිකරණ ඇමතිතුමාට අමතරව අදෝදේ විවිධ ප්‍රශ්න මේ පාර්ලිමේන්තුවේ මතු වුණා. දැන් මහනුවර දිස්ත්‍රික්කයේ වතු ගැන, මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය වැලි සංස්ථාවේ වතු ගැන, ජනවාසයේ වතු ගැන අද ප්‍රශ්නයක් උදේ සංවාදයක් ඇති වුණා. දැන් මේ වතු නියෝජ්‍ය කතානායක තිබෙනවා ඔබතුමා දැනගන්න ඕන. චන්ද්‍රිකා මැතිගේ පෞද්ගලිකකරණය කරනකොට 84 මේ මහනුවර දිස්ත්‍රික්කයේ වතු එකම සභාගමක් ගත්තේ නැහැ. එකම සභාගමකවත් ගත්තේ නැහැ. මොකද මෙව පාඩු ලැබඩ වතු. ඒකයි මේ වතු රජයට ඉතුරු වෙන්නේ. ඉතින් අද අපේ වැලි කටන වත්ත ඇමැතිතුමා බාර කටයුතු කරන අපේ රාජ්‍ය සීමල පිටි ඇමැතිතුමා කිව්වා දැන් මේ වතු විවිධ පුද්ගලයන්ට දැන් යනවා කියලා. නමුත් මම ඉල්ලීමක් කරනවා අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇමැතිතුමාගේ සැලැස්මක් තියෙනවා මේ වතු අක්කරේ දෙක තුන ඒ වතු වල වැඩ කරන කම්කරුවන්ට ලබා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා මේ සමාගම් වලට දෙන්න නැතුව. These small holders කුඩා තේවතු සංකල්පයක් මහනුවර දිස්ත්‍රික්කයේ වතු වල ඇති කරන්න හොඳම අවස්ථාව. මේක ඒ කාලේ මට මතකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වතු බාර හිටපු ලක්ෂ්මණ ජයකොඩි මැතිතුමා. එතුමා ලිපියක් ලියලා තිබ්බ අවුරුදු 20කට කලින් අපේ තේ වතු මේ ලොකු වතු නෙවෙයි අපේ වතු ශේෂයම කුඩා තේ වතු සංකල්පයකට යන්න ඕන කියන සංකල්පය ඉදා ලක්ෂ්මණ ජයකුඩි මැතිතුමා ඉදිරිපත් කළා තිබ්බා. ඉතින් මහනුවර දිස්ත්‍රික්කයේ වතු මගේ ඉල්ලීමක් කරනවා රජයේ මේ පෞද්ගලික අංශයට පවරන්නේ නැතුව වතුකම් කරන අතරේ අක්කරේ දෙක තුන බෙදලා කුඩා තේ වතු සංකල්පය මේ මහනුවර දිස්ත්‍රික්කයේ පුරා ක්‍රියාත්මක කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඉතින් මම මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මට වෙලාව ලබා දීපකට ස්තුතියි.
බවෙන් සිටිය පුතාන. ගරු
අමාත්‍ය නියෝජ්‍ය කතානායකතුමනි ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා සඳහන් කර අතීතයේ කරපු වැරදි දිගින් දිගටම ගණනාවක්. ඉතින් අතීතයේ වැරදි සිද්ධ වෙන්න හැකියාව තිබුණේ නීතිවලත් තිබුණ අඩුපාඩුකම් නිසා. ඒක නිසා ඒවා නැවත වීම වළක්වා ගැනීමට තමයි අපි මේ අනපනත් ගේන්නේ. ඉතින් මේවා අතීතයට බලපාන ඒවා නෙවෙයි, ගොඩක් ඒවා අනාගතයට බලපාන ඒවා. ඉතින් ඒ සඳහා අවශ්‍යව තමයි අපි ගෙනල්ලා තියෙන්නේ.
බොහොම සිතේ ගරු ඩීබී හේරත්න ඇත්තමා ඔබතුමාට මිනිත්තු 13ක් කාලයක් තියෙනවා. ගරු ඩීබී හේරත්න ඇත්තමා ඔබතුමාට මිනිත්තු 13ක් කාලයක්
තියෙනවා. බොහොම සිතේ මුලාසනාරුඩ නියෝජ්‍ය කතානායකතුමනි අපි පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී අපේ අධිකරණ බන්ධනාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ ගරු අමාත්‍යතුමා තමගේ රාජ්‍ය ඇමතිතුමත් එකතු වෙලා රටට උචිත ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ පැවරිච්ච වගකීම මැනවින් ඉටු කරන්න කටයුතු කිරීම පිළිබඳව ආයතනයේ නියෝජන කරන කෙනෙක් හැටියට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා මේ කරන කැපකිරීමට. මම එහෙම කියන්නේ මුලාසනාරූට ගරු නියෝජ්‍ය කතානායකතුමනි රටක පැවැත්මට විනය ගරුක බවක් තියෙන්න ඕනේ. නීති පද්ධතියක් තියෙන්න ඕනේ. නීතියට ගරු කරන පුරවැසියන් රටක තුල ඉන්න ඕනේ. එහෙම හිටියොත් තමයි රට හරි තැනකට ගෙනියන්න පුළුවන් කමක් තියෙන්නේ. ඒ විදිහට රටක පැවැත්මට නීති ආධිපත්‍යයේ තියෙන වැදගත්කම පිළිබඳව මැනවින් වටහාගත් ඇමතිතුමා සුඛී වගකීම මැනවින් ඉටු කිරීම මම හිතන්නේ ආණ්ඩු පක්ෂය අපි හැම කෙනෙක්ම අගය කරන කාරණාවක්. එතකොට අද අධිකරණ ඇමතිතුමා මේ ඉදිරිපත් කරන කාරණාවල් ගත්තහම අවුරුදු 100කට එහා කාලය තුල හදපු නීති. නමුත් කාලයට සාපේක්ෂව මේ සංකීර්ණ වෙච්ච සමාජයේ විවිධ ක්‍රියාකාරකම් එක්ක ඊට ගැළපෙන විදිහට සකස් කිරීමේ වගකීමක් අපිට තියෙනවා. ඒ අනුව තමයි අද දෙවැනි දවසටත් අධිකරණ ඇමතිතුමා මේ කරුණු කාරණා ඉදිරිපත් කළා තියෙන්නේ. අධිකරණ විනිශ්චයකාරතුමන්ලාගේ ආයතනවලට අපහාස කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මේ විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා අධිකරණ ක්‍රියාකාරකම් පිළිබඳව විග්‍රහයක කරනකොට මට මතක් වෙන්නේ අධිකරණ විනිශ්චයකාරවරුන්ට ගල් ගහපු ගෙවල් වලට ගල් ගහපු හෝ කියපු ඉතිහාසයකුත් තියෙනවා. එහෙම මම මේ කියන්නේ මේක සාධාරණීකරණය කරන්න නෙවෙයි. මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ දේශපාලන කඳවුරු මේ අධිකරණයේ ස්වාධිපත්‍යය පිළිබඳව සලකපු ආකාර විවිධයි. ඉතින් ඒ හින්දා කාටවත් තාමත්ම පිරිසිදු ඉතිහාසයක් මේ හා සම්බන්ධව විග්‍රහ කරන්න පුළුවන්යි කියන කාරණා පිළිබඳව නම් මට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දේශපාලන ක්‍රියාවලිය තුළ නිරත වෙලා ඉන්න අය හැටියට අපි අධිකරණයට ගරු කරන්න ඕනේ. අධිකරණයේ ස්වාධිපත්‍යය අපි අගය කරන්න ඕනේ. ඒ වගේම මේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව විනිවිද භාවයකින් යුක්තව ක්‍රියාත්මක වෙනවද කියන කාරණාව පිළිබඳව පුරවැසිය හැටියට සැකයක් ඇති නොවන තත්ත්වයකට පත් වෙන්න ඕනේ. ඉතින් ඒකට අවශ්‍ය නීති සම්පාදනය කරලා ඒ මත පදනම් වෙච්ච තීන්දුව තීරණ ලබා දෙන අධිකරණ ක්‍රියාවලිය තුළ අපි අපේක්ෂා කරනවා විනිවිද භාවකින් යුක්තව ඒ තීන්දුව තීරණ ලැබෙනවයි කියන විශ්වාසය අප තුළ තියෙනවා. එහෙම නොවන අවස්ථාවල් තිබුණොත් ඒක අපිට නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ව්‍යවස්ථාදායකට නෙවෙයි ඒ බරපතල ගැටලුව තියෙන්නේ තීන්දුව තීරණ දෙන ආයතනවලට. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පවතින ආයතනවල ස්වභාවය. දැන් අපි මේ පාර්ලිමේන්තුවේ කතා කරා පාස්කු ප්‍රහාරය පිළිබඳව. දැන් ඊයේ අපේ ජාතික පුවත්පතක සඳහන් වෙලා තියෙනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ නිවසට ගිනි තියලා. ඒ නිවසට ගිනි තියනකොට ඒකට අදාළ වගකීම් නිලධාරීන් වගකීමෙන් තොරව කටයුතු කිරීමේ ස්වභාවය විග්‍රහ කරලා තියෙනවා. දැන් පාස්කු ප්‍රහාරය පිළිබඳව අධිකරණයේ තීන්දුව තීරණ දෙනවා මේ ඒකට අදාළ වෙන උදවියන් පිළිබඳව අධිකරණයේ තීන්දුව තීරණවලට යටත් කරන. ඒ වගේම ඒහා සමානම සිද්ධියක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ නිවසට ගිනි තියාපු සිද්ධියේ නිලධාරීන් වගකීම තොරව වගකීම පැහැරහැරීම. දැන් මේ විදිහටම අපිට මතකයි පහුගිය අරගල කාර්ය ස්වභාවය තුළ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 70 ගණනක ගෙවල් ගිනි තියලා තවත් 800 ගානක නිවාස විනාශ කරන්න කටයුතු කරා දේපල. දැන් ඒ වෙලාවේ මේ රජයේ ඒ ආරක්ෂාව භාරව හිටපු ඒ ඇමතිතුමාගේ පොලිස් භාර ඇමතිතුමාගේ නිවසටත් ගිනි තියලා. එතකොට මේ කාරණාව උසාවියේ විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වෙලා තිබුණා. දැන් මේකේ වගකීම්තුවයි කවුද කියලා හොයලා බලන්න. හැබැයි ඒ නඩුවත් ඉල්ලාස් කරගන්න. ඊළඟට මීට අවුරුදු දෙකකට විතර එහා වෙච්ච සිදුවීම පිළිබඳව තාමත් නීතිපති දෙපාර්තමේන්තුවට ඔවුන්ගේ නිරීක්ෂණ ඉදිරිපත් කරන්න බැරි වුණා. පොලිසිය පරීක්ෂණය කරලා වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරාපුවාම නැවත නඩු පවරීමේ ක්‍රියාවලියකට තාම යන්න බැරි වුණා. මේ අධිකරණ ක්‍රියාවලිය තුළ මෙවන් පසුගාමී ස්වභාවයන් දැක්කහම නීතිය පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙනවා. දෙන්න ඕන උත්තරේ ක්ෂණිකව දෙන්න අවශ්‍යයි. ඉතින් මේ වගේ කාරණාවල් එක්ක මම විශ්වාස කරනවා අපේ අධිකරණ අමාත්‍යතුමා කීර්තිමත් නීතිඥයෙක් හැටියට ඒ වගේම දේශපාලනඥයෙක් හැටියට රටේ පැවැත්මට ඉතිහාසය පුරාවටම රට ගැන හිතලා තීන්දුව තීරණ ගත්ත කෙනෙක් හැටියට මේ යථාවත් කිරීමේ ක්‍රියාවලිය කරන්නට ඒ පැවරිච්ච වගකීම් ඉටු කරනකොට මේ පාර්ලිමේන්තුව තුළ රටට ආදරය කරන පිරිස් රටේ උන්නතිය පිළිබඳව අදහස් කරනවා නම් අපි සහභාගී වෙන්න ඕනේ කියලා මේකට උදව් කරන්න අවශ්‍යයි. දැන් මේ කාරණාව පිළිබඳවත් දකින්නේ මේ වගේ යෝජනා ඉදිරිපත් කරාපුවාම ඒව හැල්ලු කරන ස්වභාවයන් තියෙනවා. අද මම මේ සභාවේ අවධානය යොමු කරන්න කැමති මේ රටේ තිරානලස් ඇමතිතුමා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ කාලවකවානුව තුළ රටේ මත්ද්‍රව්‍ය සහ පාතාලයේ මර්ධනය කරන්න ගන්න ක්‍රියාමාර්ග. අපි රටක් හැටියට ගත්තහම මේ රටේ මිනිස්සුන්ට නිදාසේ ජීවත් වෙන්න පුළුවන් පසුබිමක් හදන්න ඕනේ. නමුත් මෑත භාගයක් වෙනකල් ඒ තත්ත්වය තිබුණාද කියන එක පිළිබඳව සාමාන්‍ය ගත්තහම මහා සාහසික අපරාධ සිද්ධ වෙන රටක් බවට පත් වෙලා තියෙනවා. මේ සභාවකවත් කතා කරන්න බැරි වෙච්ච මලමිනියක් මිහිදන් කරාපුවාම ඒ මලමිනිය නැවත ගොඩගත්ත කාරණාව පිළිබඳව පුවත්පත්වල සඳහන් වෙනවා. ඒ කියන්නේ අපේ රටේ මේ මහ පොළොවේ දේහයක් තැම්පත් කරලා ඒකටවත් නිදහසේ ඉන්න නොදෙන මානසිකත්වයක් තියෙන මිනිස්සු ඉන්නවා. කවුද එවන් මිනිස්සු නිර්මාණය වෙන්න මේ පසුබිම නිර්මාණය කරන්නේ? මෙන්න මේකට වග කියන්න ඕනේ කවුද කියන කාරණාව පිළිබඳව අපි සැලකිල්ලට ගන්න ඕනේ. අපි මේ පාර්ලිමේන්තුව ගත්තාම රටේ උත්තරීතර ආයතනය. මේ ආයතනට ඇවිල්ලා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු එකිනෙකා පිළිබඳව ඉදිරිපත් කරන අදහස් ස්වභාවයන් ඒ වගේම භාවිතා කරන වචන ඔවුන්ගේ මානසික ආකල්ප අපි ආපහු මාධ්‍ය හරහා සමාජයට යනවා. පළවෙනිම වැරද්ද කරලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුව තුළ 225 වැරදියි කියලා ද්වේෂ සහගතව විවේචනය කරන ස්වභාවය. ඒක රටේ පැවැත්මට අපිව මේ තැනට පත් කරපු ජනතාවට ගැළපෙන විදිහට අපි මේ සභාව තුළ හැසිරෙනවද භාෂණේ පාවිච්චි කරනවද කියන කාරණාව අද බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මෙන්න මේ නිසා මේ පාර්ලිමේන්තුව උත්තරීතර නම් මේ ආයතන තුළ විනයගරුක තැනකට ගෙනියන්න අවශ්‍යයි. මේ මේ මෑත භාගයේ ගත්තාම අතිශයින්ම වැඩියෙන්ම මත්ද්‍රව්‍ය හුවමාරු වෙන ස්ථානයක් බවට මේ පුංචි රටපත් වල තිබුණා. ඒ වගේම පාතාල ක්‍රියාකාරිකයන් සක්‍රීය විදිහට ක්‍රියාත්මක වෙනවා. රට තුළ ඉඳගෙන නැත්තම් වෙනත් රටවල් ඉඳගෙන මේ මෙහෙවන ස්වභාවයන් පිළිබඳව කතා කරලා තියෙනවා. මෙවන් තත්ත්වයකට පත් වෙනකන් මේ රටේ පාලක පක්ෂ හැටියට ආණ්ඩු කරපු උදවිය අවුරුදු ගණනාවක් තිස්සේ මං හිතන්නේ පැහැදිලිව මේවට තීන්දුව తీරන ගත්තද කියන ප්‍රශ්නේ. ඒ නිසා අපි කල්පනා කරනවා අද ටිලා නලස් ඇමතිතුමා සෝකීය ජීවිතයේ පව පරදුර තියලා මේ රටේ සාමාන්‍ය පන්ති ජනතාව වෙනුවෙන් ගන්නා වූ තීන්දුව తీරන. ඒ වගේ මේ තීරණවලට ගන්න පුළුවන් නීතිමය වටිනාකම් දෙන්න අධිකරණ ඇමතිතුමා ඒ එතුමාගේ වගකීම අසරවන හැටි මම විශ්වාස කරනවා. මේක දැම්මත් කරන්න ඕන. මේසා විශාල හානියක් වෙච්ච වෙන්න රටක්. අද කාන්තාවකට මහපාරේ යන්න බෑ. කාන්තා කටයුතු භාර ඇමතිතුමිය, ළමා කටයුතු භාර ඇමතිතුමිය ඉදිරිපත් කරපු කරුණු කාරණා පහුගිය දවස්වල මේ පාර්ලිමේන්තුව තුල ඉතාමත්ම ඛේද ජනකයි. පුංචි දරුවෙකුට පාරේ යන්න බෑ. පුංචි දරුවෙකුට නිවසක් තුල තනියම ඉන්න පුළුවන් කමක් නැහැ. කාන්තාවකට නිදහසේ ගමන් කරන්න අයිතිවාසිකමක් නැහැ. මෙන්න මෙවන් පසුබිමක් තුල අපි අපේ වගකීම භෞතික සංවර්ධනය වෙනුවෙන් හැමදාම අපි කතා කරන්නේ. පාර්ලිමේන්තුවට ආපුවාම සංවර්ධනය පිළිබඳව කතා කරන්නේ. ඒ වගේම විදේශී රටවල් වලට ලියලා තියෙන ණය කන්දරාව පිළිබඳව කතා කරන්නේ. ඒවට වගකීම පිළිබඳව කතා කරනවා. හැබැයි එහෙම කතා කරන අපි අපේ රටේ මේ නීති ආධිපත්‍ය පිළිබඳව විනය ගරුක බව පිළිබඳව සාමාන්‍ය පුරවැසියෙකුට රට තුල ජීවත් වෙන තියෙන නිදහස අහිමි වීම පිළිබඳව අපි තීන්දුව తీරන ගන්න කටයුතු කරනවද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් අපිට තියෙනවා. අපි දේශපාලන ක්‍රියාවලියක් තුළ මෙතෙන් නාපොදවිය 225 දෙනෙක් ඒ ඇවිල්ලා අපි මොකක්ද කරන්නේ? රටේ අනාගතය නිර්මාණය කරන අවශ්‍ය පදනම අපි හදන්න සූදානම් වෙනවා. හැබැයි මේ අවුරුදු 75ක පාර්ලිමේන්තු ඉතිහාසය තුළ අපි ගත්ත තීන්දුව తీරන වර්තමානයට ගැලපෙන විදිහට ක්‍රියාත්මක වෙලවා තියෙනවද කියන එක පිළිබඳව නම් අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම වුණා නම් තාමත් අපිට දුප්පත් වෙච්ච රටක් හැටියට ජීවත් වෙන්න මේ පදනම අපිට වෙනස් කරගන්න තිබුණා. අපි හැමදාම ජීවත් වෙන්නේ හැම දියුණු වෙන රටක් හැටියට, ඒ වගේම දුප්පත්කමේ අඩිතාලම පහළම වැටිච්ච රටක් හැටියට. අපිත් එක්ක නිදහස ලබාගත්ත ලෝකේ රටවල් තාමත් මිහිල තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ කොහොමද ආවේ? ඔවුන්ට විනයගරුක බවක් තිබුණා. ඔවුන් නිවැරදි කළමනාකාරීත්වයත් එක්ක එකට කටයුතු කරා. ඔවුන්ට නිවැරදිව සැලසුම් තිබුණා. ඔවුන්ට දුරදක්නා නුවණක් තිබුණා. ඒ සියලු කාරණාත් එක්ක තමයි කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා මේ පාර්ලිමේන්තු නියෝජනය කරන මේ 225ටම වගකීමක් පැවරෙනවා. කවුරු වරි කියනවා නම් මේකට අපි හවුල් නැහැ, අනිත් අය විතරයි මේ රටේ විනාශයට හවුල් වෙච්ච වගකීම්තු කියලා. එහෙම කියන්න පුළුවන් කමක් නැහැ නියෝජ්‍ය සභා කතානායකතුමනි. අපිට මේ වගකීම අපි බාර ගන්න ඕන. ඉතිහාසයේ මොන වැරදි සිදුවීම් සිදු වුණත් වර්තමානයේ අපි බාර අරගෙන තියෙනවා. මහජනතාව චන්දපොළට ගිහිල්ලා කතරේ පාවිච්චි කරන්නේ විවිධ දේශපාලන පක්ෂවලට. හැබැයි විපක්ෂෙ ගිහිල්ලා වාඩි වෙන්නේ නෙවෙයි මේ රටේ පාලනය කිරීමේ වගකීම බාරගන්නේ කියලා. නමුත් ඒ තැනට එනකොට මෙතෙන් ආවයන් පස්සේ අපි දෙපැත්තට බෙදෙනවා. මත දෙකක් එක්ක නැත්නම් තුනක් එක්ක නැත්නම් කීපයක් එක්ක තමයි කටයුතු කරන්නේ. අපි දෙක මතයකට එන්න පුළුවන් කමක් තියෙනවා නම් මේ රට මීට වඩා හොඳ තැනකට අරගෙන යන්න පුළුවන්. අද මේ රටක් හැටියට ගත්තහම පහුගිය කාල වකවානුව තුළ මේ රටේ මත්ද්‍රව්‍ය තාමත් බහුලව භාවිතා කරන්න කටයුතු කරා. මත්ද්‍රව්‍ය බෙදාහරින ස්ථානයක් බවට පත් වුණා පමණක් නෙවෙයි වැඩියෙන් මත්ද්‍රව්‍ය භාවිතා කරන රටක් බවට පත් වෙලා තිබුණා. ඒ වගේම ගම්බද ගත්තාම සාමාන්‍ය පන්තියේ ජනතාවට ජීවත් වෙන ඒ තිබිච්ච ග්‍රාමීය පරිසරයෙන් විනාශ වෙමින් තිබුණා. නගරයට ගියාපුවම ඒ තිබිච්ච සංකීර්ණ ක්‍රියාවලිය තුළ මිනිසුන්ගේ නිදහස අහිමි වෙලා තිබුණා. මෙන්න මේ නිසා මම විශ්වාස කරනවා වර්තමානයේ අපි මේ රට බාරගත්ත උදවිය හැටියට රට හරියට පවත්වා ගන්න ඉස්සරහට පවත්වාගෙන යන්න එකට එක්කව වෙන්න ඕන. විපක්ෂයේ කාර්යභාරයත් මේත් එක්ක ඉස්සරහට යන වැඩපිළිවෙලක් මිස රට අඩාල කරන කාර්යභාරයක් විය යුතු නැහැ කියලා අපි විශ්වාස කරනවා.
කාලය අවසන්.
මෙවන් පසුබිමක් එක්ක අපි මේ වගකීම් ඉටු කරන වෙලාවක ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට පක්ෂ ભેදයකින් තොරව ඒ වගේම දේශපාලන පරමාර්ථවලින් තොරව රට ඉස්සරහට ගොඩනගන ක්‍රියාවලිය අපේ න්‍යායපත්‍රයේ ඉදිරියෙම තියෙන්න ඕන වෙලාවක්. ඒ නිසා විශේෂයෙන්ම මේ සියලු කාරණා කටයුතු රටේ භෞතික සංවර්ධනයට මූලික වෙච්ච මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව නීති ආධිපත්‍ය විනයගරුක සමාජයක් හදන්න යන ක්‍රියාවලියට අධිකරණ ඇමතුමා රාජ්‍ය ඇමතුමත් එක්කතුල මේ කරන ක්‍රියාවලිය අපි අගය කරනවා වගේම අපි ආරාධනා කරන ලංකාවේ පුරවැසි හැටියට මහජන නියෝජිතෙක් හැටියට නෙවෙයි සමස්ත දේශපාලන කඳවුර පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාටම එකට එක්කහුව වෙලා රටේ අනාගතය ගොඩගන්න මේක ජනාධිපතිතුමා පැහැදිලි අවස්ථාවක් ගණනාවකදී කිව්වා එකතු වෙන්න අපිත් එක්ක වැඩ කරන්න අපි මහා බරපතල හානියකට පත් වෙච්ච රටක් බාරගත්තේ මේක ගොඩගන්න එකට එක්කහුව වෙන්න කියලා අන්නේ ඒ ආරාධනාවට ගරු කරලා අඩු වශයෙන් මැතිවරණයක් යන කම්වත් මේ රට ඉස්සරහට ගෙන යන්න එකතු වෙන්න කියන ගෞරවණීය ආරාධනාව පුරවැසියෙක් ඇටිද ඉදිරිපත් කරමින් අපේ ඇමතිතුමා මෙවන් යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මගේ කතාව මෙතකින් අවසන් කරනවා.
භවෙන් සිට ගරු ඇමතිතුමනි.